දැන් මේ තව ප්‍රශ්නයක් මේ අභිධර්මයට සම්බන්ධ එකක්. චිත්ත වීතිවල ජවන්සිත හතෙන් අවස්ථා හතකදීම විපාක දීම සිදුවෙනවාද කියලා මේ පහළ දෙන්න කියන එක මම කියනවා. මේක මෙහෙමයි, මේ ජවන්සිත හතක් පහළ වෙනවා කියන්නේ අවස්ථා හතකදී එනවා කියලා එහෙම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. චිත්ත වීතියක් පහළ වෙනකොට චිත්ත වීති නිසා චිත්ත කියලා වෙන ක්‍රමයක් නැහැ සත්වයින්ට පහළ වෙන්නේ. මොන සතාවේ හිතක් පහළ වුණා චිත්ත වීති වශයෙන්ම තමයි පහළ වෙන්නේ. පේන වේලාවට චක්කුද්්වාර චිත්ත වීති, ඇහෙනේවා සෝතද්්වාර චිත්ත වීති, ගද සුවඳ වශයෙන් දැනෙනවා ගානද්්වාර චිත්ත වීති, රස දැනෙනවා ජීවාද්්වාර චිත්ත වීති, කයට පහස දැනෙනවා කායද්්වාර චිත්ත වීති, ඕව ඇසුරු කරන කොටසක් තියෙනවා මනෝද්වාර චිත්ත වීති, ඒවා මුල් කරගෙන පහළ වෙන්නේ. ඒවා එක කොටසක්. ඒ වගේ පූර්ණ මනෝද්වාර චිත්ත වීති තව කොටසක් තියෙනවා. පංචේන්ද්‍රිය සම්බන්ධයක් නැති මනෝද්වාර චිත්ත වීති. මොනවා නමුත් හිතක් කියලා යම් කිසියකින් මොන જાතියින් හරි ඇතකන දිවනාසයේ ශාරීරියේ කියන ඉන්ද්‍රිය පහ මුල් කරගෙන හරි මනේන්ද්‍රියට අරමුණක් මතකයක් මතකතහනක් කැවිදින් හරි හටගන්න හිත් වෙලක් තියෙනවා නම් මේ කො චිත්ත වීති වශයෙන් පහළ වෙනවා මිසක් වෙන ක්‍රමයක් නැහැ පහළ වෙන්න. ඒ න්‍යාය ධර්මයක් තියෙනවා චිත්ත පහළ වෙන න්‍යාය ධර්මයේ ඒකයි. ඒ න්‍යායට අනුවයි පහළ වෙන්නේ. ඉතින් එහෙම පහළ වෙන්න මේ හැම හිතකම එදෙනවා. ඇයි පිය ගහන මොහොතක් යනකොට කෝටි ලක්ෂ ගානක් මේ චිත්ත වීති පහළ වෙන්න කල් නැති, කෝටි ගානක් කල් නැති චිත්ත වීති පහළ වෙන්න. මේ ඊටාම සුළු මොහොතක හටගන්න ක්ෂණික ක්‍රියාකාරීත්වයක් මේ බුදුරජාන් වහන්සේ අනාවරණ ඥානෙ විග්‍රහ කරමු. ඒ ධර්ම හටාවක් දුන්නට පස්සේ ඒකේ මාතෘකාව දුන්නාම සරියුත් මහ රහතන් වහන්සේගේ ශ්‍රාවක මහා ඥානයක් තියෙන පාරමිතා කුල ලබාගත් ධර්මයේ විග්‍රහ කරන්න මාතෘකාව දුන්නාම අන්නේ හැකියාවක් ඇති ඥානයෙන් මේ චිත්ත වීතිවල ක්‍රම හටාවල් විග්‍රහ කරලා දීපුවා තමයි අභිධර්මයේ කියලා අද ගෙනෙන්නේ. බුදුරජාන් වහන්සේ මාතෘකාව සෙන්දුනහා මාතෘකාව විග්‍රහ කිරීමේ මහා ඥාන ශක්තියක් තියෙනවා. උපරිම පාරමිතා ඥාන ශක්තියක් ශ්‍රාවකීවට පිහිටද. ඒක සියලු බුද්ධ ශාසනයකම එකනයි ඉන්නේ එකට. බුද්ධ ශාසනයක විශේෂ කෙනෙක් පහළ නම් මහා ධර්මඥානයක් ඇති දක්ෂිණා ශ්‍රාවක වශයෙන්. අන්නේ උන්වහන්සේට පිහිටන ශක්තිය තමයි අර ශක්තිය විශේෂ ශක්තිය. ඒක පාරමිතා පුරලා ලබන ශක්තිය කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරලා ඒක ලබා ගන්න. ධර්මයේ විමර්ශනය කිරීමේ මහා ඥාන ශක්තිය පහළ වෙන ක්‍රමවේදයක්. ඒක බුදුරජාන් වහන්සේ ඉදිරියේදී මතු වෙනවා. මතු වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ අනුමත කරනවා. මම මාතෘකාව වශයෙන් දෙන ඕන ධර්මයක් විග්‍රහ කරලා කියන්නේ සාරිමුත දක්සා කියලා බුදුරජාන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ ගැන විග්‍රහ කරලා දේශනා කළා. එනයි බුදුරජාන් වහන්සේ මාතෘකාවක් දුන්නේ තමයි අභිධර්මයේ වශයෙන් විග්‍රහ කළා හිටන් තමන්ගේ 500ක් ගෝල පරපුරකට ඉගැන්වේ සරියුත් මහ රහතන් වහන්සේ. එතනින් පටන් ගත්ත පරපුරෙන් තමයි අභිධර්මයේ කියන කොට්ටාසය පිළිබඳ අපිට අද අහන්න හම්බෙන්නේ මූලධර්මයේ ඒ වගේ හටගත්ත දෙයක්. ඉතින් එතෙන්දී හටගත්ත ක්‍රමයක මේ චිත්ත වීති පරම්පරා ක්‍රම වේදියේ පෙළලා තියෙනවා. නිසා මේ චිත්ත වීතියෙන් තොරව චිත්ත හටගන්න ක්‍රමයක් නැහැ. චක්කුද්්වාර චිත්ත වීතියක් ඇත්නම් ඒකෙදී පේනල ක්‍රමයක් තියෙනවා, විහිදෙන ක්‍රමයක්. චිත්තක්ෂණ 17ක චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් යනවා. ඊ යනීවේ සම්පින්නඩියකින් දැයින ස්වභාවයන් තමයි අපි පෙනෙනවා, ඇහෙනවා, මේ ආදී වශයෙන් එකින් එක අරගන්න. මේ ලස්සන දෙයක්, මේ කැත දෙයක් කොහොම නිගමනය කරගන්න. ඔය මනෝද්්වාර සහ පංචද්වාර චිත්ත වීති සම්බන්ධයෙන් නැගෙන ඒ අරමුණු වැටෙන ක්‍රමවේදයක් තියෙනවා. මනෝද්වාරයන්ට ඇහුවෙනවා අතීත අනාගත වර්තමාන තුන් කාලයේම අරමුණු කරන්න පුළුවන් වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල් ආදී වශයෙන් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අන්නේ කොටසක සම්බන්ධතාවයෙන් තමයි අපි අතීතයේ මතක සටහන් වලට අනුව අපි විසින් කරගෙන යම් කිසි ආකාරي යම් කිසි දෙයක් කරනකොට ඒ ක්‍රියාවට ආධාර ලබාගෙන මෙන්න මෙහෙම ක්‍රියාවලියක් මම සිද්ධ කළා, මෙන්න මෙහෙම දෙයක් මම දැක්කා, මෙහෙම දෙයක් ඇහුවා, මෙහෙම ගඳ සුවඳක් මට දැනුණා, මේ ආදි වශයෙන් විවිධාකාර දැනීම් හැඳිනීම් පහළ වෙනවා. ඒවා දැනීම් සම්පින්ද හැඳිනීම් සම්පින්ද දැනීම් ඒකක එහෙම නෙමෙයි. දැනීම් ඒකකයා හිතන්න වෙලාවක් නැහැ, ගෙවිලා ගිහින් ඉවරයි. අර චිත්ත වීති කියන්නේ අන්න එහෙම එකක්. ඔය වගේ ඉතාසුළු චිත්ත වීතියක හටගන්නවා. ඔය ජවන් චිත්තක්ෂණ හතක් කියලා චිත්ත වීතියක් ගන්න. ඒක හටගන්නේ සියලු චිත්ත වීතිවල නෙමෙයි. විභූතාරම්මන චිත්ත වීති කියලා කොටසක් තියෙනවා. මනෝද්වාරී ඒවා හටගන්න. ඒ වගේම අතිමහාන්තාරම්මන මහාන්තාරම්මන චිත්ත වීති කියලා කොටසක් තියෙනවා. පංචද්වාරී මුල් කරගෙන හටගන්නේ. ඒවා හටගන්නවා ජවන් සිත් හතක චිත්ත වීති. චිත්තක්ෂණ 17ක
චිත්ත වීතියත් තුළ ජවන් හිත් හතක් පහළ වෙන ඒවා හැට ගන්නවා. මෙන්න මේ ඊට අමතරව යම් කිසි පරිත්තාරම්මන අතිපරිත්තාරම්මනක තව චිත්ත වීති වර්ග දෙකක් තියෙනවා. ඒ පරිත්තාරම්මන චිත්ත වීතියක් කියන එකක් එහෙම හට ගන්නකොට අපිට නිකන් හොයන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ හීන පේනවා වගේ දැන් ඔලුවේ. හීනේ කියamak වේලකට ආදීදි පරිත්තාරම්මන චිත්ත වීති වාගය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවැ ජවන් නැහැ විපාක හිතක් ආවා විතරයි. සමහර වෙලාවට සීහි නැති වෙලා ගියාහ සමහරන සීනියක්වත් වැටෙන්නේ නැති මට්ටම තවත් තද වුණා. නින්ද සද වෙලා නැන්නම් සීහි නැති වෙලා ගියා. ඒ වගේ වෙලාවලත් අතපය ජලනය වෙනවා, කුස්ම ගන්නවා. ඒව කරලා හිත ක්‍රියාත්මක වෙන්න ඕන. හැබැයි ඒක දැනගන්නවත් ශක්තිය කොහොමවත් නැහැ. ජවන් නැති නිසා දැනෙන්නේ. ආයක අතිපරිත ආරම්භන වුණාම විපාක වශයෙන් එන හැටි දැනගන්නවත් ශක්තියක් නැහැ. දැනෙන්නේ හැදිරෙන්නේ නැහැ කියන ඒ වෙලෙ හැදුනාම තක වුණා. අතිපරිත්තාරාමන චිත්ත වීතියල ස්වභාවය දැනෙන්නේ නැතුව නෙමෙයි. ඒ මොහොතේ දැනෙනවා. දැනීම රැඳිලා හිටින්නේ. ඒ මොහොතේ හඳුනනවා. ඒක ඉක්ම ගියාට පස්සේ මතක හිටින්නේ. අන්න එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ වෙයි ජවන් කියන බලේ නෑ. මේ යම් කිසි කෙනෙකුට පිස්සු හැදුනාම එහෙම. පිස්සා පිස්සු වල කරපු එකක්වත් පස්සේ මතක නෑ සීයාවට පස්සේ. ඒ කියන්නේ කායික දුර්වලතාවයක් මුල් කරගෙන අර පරිත්තාරාමන චිත්ත වීදි වේගය හටගෙන යනවා. ඒ චිත්ත වීදි වේගයේ ජවන් නැති නිසා දැනෙන හැඳිනෙන ස්වභාවය විතරක් තියෙන ගතේ ප්‍රතිචාරය නැහැ. දැනෙන හැඳිනෙන දේ උට දැනෙනවා. ප්‍රතිචාරයක් වශයෙන් ගත්තා නම් ගත්තත් ඉතාම දුර්වල චිත්ත වීදියෙන් හටගන්නේ ඒ මොහොත අවතක වෙනවා ඒ මොහොතින් පස්. කෑ ගැහුවද මතකත් නැහැ. කෑ ගැස්සුණා. කෑ ගහනවා නෙමෙයි. දැනගෙන කරන එකක් විසල නැහැ. ඒ නිසා විසල සමාවක් තියෙනවා නීතියෙ. බුද්ධ නීතියෙනු සමාවක් තියෙනවා. විසල ඇවැත් නැහැ. නීතියේ තියෙනවා විසල නීතියෙන් දළුවන් කරන්න අයිතියක් නැහැ. ඒක අකරන්න දෙයක් නැහැ විසාගේ ස්වභාවය. යාට යම් කිසි ආරෝග්‍ය ශාලාවකට අංගොඩ හරි නැහැ මුල් වේදියා වගේ දමලා එහෙම ක්‍රමවේදයක් දෙනා නිසා පිස්සෙක් මිනී මැරුවත් එල්ලුම් ගත් යවන්න එහෙම ක්‍රමයක් නැහැ. හිරේ දමලා අයිතියක් නැහැ. අන්නේගේ ස්වභාවය තියෙනවා ලෝකෙත් ආදීයේ පටන්ගෙන ඒ ස්වභාවයට අනුකූලව ඒ ඇට එහෙම කරන්නේ නැත්නම් මොකද හිතලා ක්‍රීමේ හැකියාවක් නැති මානසිකත්වයේ ওই මානසික දුර්වලත්වයන්ගෙන් ඇති වෙනවා. ඒව ඇරුණ කෙනෙකුට තමයි මේ ජවන් හිත් පහළ වෙනවා කියලා කියන්නේ. ওই මහාන්ත ආරාමන අති මහාන්ත ආරාමන කියන චිත්ත වීතියල ඒව ජවන් හිත් පහළ වෙලා තමන් විසින් මොකද කළ යුත්තේ කිය යුත්තේ කියලා ඊට අනුකූලව අන්නාව ක්‍රියාදාමය සිද්ධ කරන්න අවශ්‍ය කරන බලවේගයක් මානසිකත්වයක් ගොඩනගනවා ජවන් සිත්වල. මේ ජවන් සිත් වලින් හටගන්න සියල්ලියම මතු භවයක් ඇති කරන්න කියලා එහෙම ශක්තියක් නැහැ. ඒ ජවන් හිත් හතක් පහළ වෙන ක්‍රමයක් තියෙනවා. යම් කිසි විදියක අතීත භවාංග, භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචද්වාරා වචන, ඉතින් පංචද්වාර හිතක් එනනම් කොහොම ඇවිදilla? සම්පටිච්ඡන, සම්තීර්ණ, වෝත්තපන කියලා ක්‍රමයකින් චිත්තක්ෂණේ චිත්තක්ෂණේ අනුපූරව ගිහිල්ලා ජවන හත කියලා යන ක්‍රමයක් තියෙනවා. ඔය ජවනහතා කියලා ගිය පල්ලියට ගිය අපිට තේරෙන්නේ නැහැ. ඒක වර්තමාන මොහොතයි. ওই මොහොත මුල් කරගෙන හටගත්ත දෙයට ඒක අරමුණු කරගෙන මනෝද්වාර චිත්ත වීති යන්න පටන් ගන්නවා. ඊට පස්සේ එක එක මාත්‍රයෙන් තුනක් ගන්න. පංචද්වාර චිත්ත වීතිය ගියාම ඒක ප්‍රබලව දැනෙන විදිහට නම් මනස පිළිලා තියෙන්නේ. ඒක පංචද්වාර චිත්ත වීතියකට මනෝද්වාර චිත්ත වීති තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒවට අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා නමක් සඳහන් කරනවා. අනුබද්ධයි පංචද්වාර චිත්ත වීතියකට අනුබද්ධ වෙලා මනෝද්වාර චිත්ත වීති තුනක් යනවා. අන්නේ මනෝද්වාර චිත්ත වීති තුනේ හට ගන්නා වූ ජවන් වලින් තමයි තමන්ට අරමුණු වෙච්ච දීතනුව මොකද්ද මං කරන්න ඕනේ කියලා නිගමන මාත්‍රයක් ගන්න. ඊ අනුකූල මානසිකත්වය දිගටම ගොඩනැගෙනවා නම් එකෙන් එකට ආශීවිනේ ලබලක ඊළඟට හට ගන්නා වූ අර අනුබද්ධ ආධාරක චිත්ත වීති වලින් නැගින්නා වූ ගති ලක්ෂණ එකින් එකට බලවත් කරලා බලවත් කරලා ආසීවන පත්‍ය කියන සේවනයේ වී බලවත් වෙලා ආපුහම ඒකට අනුකූලව ශක්තියක් නැගෙනවා. කියන්න කරන්න මොනවා හරි ඒකට ප්‍රතිචාර දක්වන්න. මේ චිත්ත විදියක මහ ගැඹුරු ස්වභාවයක් මේ විග්‍රහ කරන්න ඉලා තියෙන මේ වගේ ප්‍රශ්න ආපුවා. ඉතින් අන්න එහෙම එනකොට තියෙනවා මේ බලවත් වෙලා ආපු චිත්ත වීතියේ වීදි පෙළක එකකින් ඔය කරන්න බෑ. එවන් චිත්ත වීදි පෙළක් එනකොට ඕකේ පළවෙනි චිත්ත එනවා ඉස්සෙල්ලාම ජවන් පළවෙනි ජවනි චිත්ත වීතියේ පළවෙනි ජවන පිළි. හැම චිත්ත වීතියකම පළවෙනි ජවන ටික එකතු වෙලා ඒ ටිකේ තිබෙනා වූ ශක්තිය යමක් ක්‍රියාත්මක වෙන්න බැලුවොත් කතා කරන්නවත් ක්‍රියා කරන්නවත් ඒකේ බලයක් නැහැ. හිතා ගන්න ශක්තියකුත් නැහැ. හැඟෙන මාත්‍රයක් ආවා ඔච්චරයි කරන්න පුළුවන්. පළවෙනි චිත්ත වීතිය වල එකතු වෙන හැදෙන ප්‍රතික්‍රියාව මොකද්ද? යන්තම් දැනෙනවා හැඳිනෙනවා. දෙවෙනි එකනොත් ඒක ටිකක් බලවත් වෙනවා. තුන්වෙනි ජවනියක් එනකොට අන්නේ තුන්වෙනි ජවන ප්‍රේලි දිනනවා. ඒ ආසන්න චිත්ත වීතිය. ඒවැ සම්පින්නණයේ ස්වභාවය අපිට දැනෙන්න පටන් ගන්නවා හිතන්න පුළුවන් කියලා. ඒ මට්ටමේ මේවා හිතනවා. කියන්න කරන්න ශක්තියක් ඒවැ නැහැ. හිතා ගන්න විතරයි පුළුවන්. හිතවිලි හිතන්න විතරයි. හතරවෙනියට යන ජවන ප්‍රේලියක් තියෙනවා. අන්නේ චිත්ත වීදි කෝටි ගාන ප්‍රකෝටි ගානක හැම එකම තිබෙන හතරවෙනි ජවන චිත්තක්ෂණ සම්පින්නණයේ ඇතිවෙනා පොදියක් වැටෙන ක්‍රමයක් තියෙනවා. අන්නේ වැටෙන ක්‍රමේ තමයි අපිට කතා කරන්න පුළුවන් මට්ටමේ වැඩ කරන්න පුළුවන්. ක්‍රියා කරන්න ඒකෙන් බෑ. ඊට පස්සේ පස්වෙනි චිත්තක්ෂණ වේලියක් තියෙනවා. ඒ කියන්නේ පස්වෙනි චිත්තක්ෂණේ ජවන් හතෙන් ඔන්න ඕක හරි බලවත්. එබඳු චිත්තක්ෂණ ගොඩාක් එකතු වෙලා චිත්තක්ෂණ කියන්නේ එක එක වීති වල තියෙන එබඳු චිත්තක්ෂණ වේලිය වල තියෙන පස්වෙනි චිත්තක්ෂණ වලින් එකතු වෙලා කරන වැඩ පිළ තමයි ක්‍රියා කිරීමේ හැකියාව. ඔන්න ඒ දිහා ක්‍රියා කරන බලවේග හට ගන්න. එතකොට තුන්වෙනි චිත්තක්ෂණ පරම්පරා සම්පින්නණයන්ගේ මනෝ සංඛාර නිපදව ගන්න පුළුවන්. ඒ වගේම සිතිවිලි නිපදවනකොට සිතිවිලි කොටසක් තියෙනවා විතර්ක විචාරිය වචී සංඛාරයි කිය. අන්නේ විතර්ක විචාර කියන මට්ටම ගොඩනගා ගන්න පුළුවන්. අර තුන්වෙනි චිත්තක්ෂණ වේදියේ තියෙන බලේ කතා කරන්න හැකියාවක් ලැබෙනවා. කාය සංඛාර වචී සංඛාර ගොඩනගනකොට හතරවෙනි චිත්තක්ෂණ පොදිවල බලෙන් තමයි ඒක කරන්නේ. පටි සංකාරයකින් වචනය ප්‍රකාශ කරලා යමක් ඉට සිද්ධ කරගන්න ප්‍රයෝජනෙට ගන්න. ඒකෙන් තමයි ඒකෙදි ගැලපෙන පෞගෝපීන් සිද්ධ වෙන්නේ. ඔය චිත්තක්ෂණ පොදි වල තියෙන ඔක්කොම සිත් පොදි එක මාත්‍රකින් කවදාත් එකක්වත් කරගන්න බෑ. පස්වෙනි චිත්තක්ෂණ යම් වෙයි කෝටි ප්‍රබෝධ ගන්න චිත්ත වීතිය වල තියෙන. ගොඩනැගිච්ච පස්වෙනි චිත්තක්ෂණ වල යම් කිසි ගති ලක්ෂණ එකින් එකට ආසේවන වෙලා එකින් එකට බලවත් වෙලා වැඳිලා ඒ හේතුවෙන් හටගන්නා යම්කිසි වෙනෙන ක්‍රියාකාරීත්වයක් කරන්න හැකියාව. පස්වෙනි චිත්තක්ෂණ මාත්‍රයකින් කරන්න පුළුවන් ක්‍රියාව නම් ඇහැටවත් බලන්න බැරි කිසිම උපකරණයකට කරන්න බැරි චලන මාත්‍රයක්. ඒ වගේ චිත්තක්ෂණ තත්පරයකට කෝටි ගානක් ඇල්ල පටන් ගත්තහම එවඳු මාත්‍ර කෝටි ගානක ක්‍රියාදාමකින් තත්පරයක චලනයක් දකින්න පුළුවන් කයි. එන එක මාත්‍රයකින් මොනවද දකින්ද? එක මාත්‍රකින් අතපය පුසන්න කය ක්‍රියාත්මක කරන්න බෑ. එවන්දු චිත්තක්ෂණ චිත්ත වීදි කෝටි ප්‍රකෝටි ගානක පස්වැනි ජවනී චිත්තක්ෂණ වල ක්‍රියාදාමය සම්පින්නණය වීම නිසා අපිට දැනෙන හැඳිනෙන මට්ටමට අතපයක් උස්සන්න පුළුවන් කය ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රියාදාමයක් කළ හැකියි. නැහ හිත ක්‍රියාත්මක වෙනවා කියන එක හරිය ගැඹුරුයි. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. කාය සංඛාර ගොඩනැගෙන්නේ අන්නේ පස්වැනි චිත්තක්ෂණ පරම්පරාවේ බලයෙන්. ඊට පස්සේ හයවෙනි එකට ගියාට පස්සේ අර බලේ හීනයි. කරපුවා පිළිබඳව කරන්නන් පස්සේ ඒ ක්‍රියාවලියේ පුරුපුරුද්දර කෙරෙනා වගේ මට්ටමේ තමයි හයවෙනි චිත්තක්ෂණය. හත්වෙනි චිත්තක්ෂණයේදී අර ක්‍රියාවලියේ පුංචි ආධාරයක් දීලා චිත්ත වීතිය අවසන් වෙන්නේ ජවන අවසන් වෙනවා. චිත්ත වීතියක චිත්තක්ෂණ හතක් ජවන සිත් පහළ වෙන්නේ බල නැත්නම් එක ජවනයක්ව පහළ වෙන්නේ නැහැ කියන එක චිත්ත නියමයක්. ජවන හත පහළ වෙන්න පුළුවන් නම් තමයි ඒ හත ක්‍රියාත්මක වෙන්නේ. හත්වෙනි ජවනින් හටගන්න ශක්තියක් ඇතනම් ඊළඟ අධ්‍යවත් තුළ යම්කිසි ආකාරයක උපතක් හටගන්න විතරක් ඒක බලපාන. ඊටහා ඒක ශක්තිය නෑ. ඒ වැඩි කෙරුන්නේ නැත්නම් ඒක අහෝසි කර්මයක් වෙනවා. පළවෙනි ජවනේ මෙලෝදී කෙරෙන්නා වූ යම්කිසි කටයුත්තක් ඇතනම් ඒ මට්ටම විද්‍යාමාන කරන්න බලපානවා විපාක වශයෙන් මෙලෝ විපාක. ඒකට හැකියාවක් නැහැ ඊට තව පොඩ්ඩක්වත් එහාට ගිරියන්. ඒ විද්ද ජවන චිත්තවල තියෙන මට්ටමේ හැටි. ওই මැද තියෙන ජවන පහක් තියෙනවා. ඒ පහේලා නම් ගොඩනැගුනහම කවදා හරි කර්ම වේගයක් ගොඩනගලා දෙනවා. ඊට සුදුසු අවස්ථාවක අපරාපරිය වේදනීය කර්ම වශයෙන් කවදා හරි කල්ප ගානගෙන පස්සේ යටි සුද්ධ වෙලා ඒකට ගැළපෙන ඉලාවක් ආව ක්‍රියාත්මක වෙන්න පුළුවන් පිනක් හෝ පවක් වශයෙන්. අන්න ඒ දිග තමයි අතරමැද පහෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඕකෙදි යම්කිසි විදිහක තුන්වෙනි චිත්තක්ෂණේ හටගන්න හරියක් තියෙනවා නම් මනස ක්‍රියාත්මක කරනවා විතරයි. ඒ මට්ටමේ ඒවැ මහ ලොකු දෙයක් කරන්න බෑ. මද උපතක් ඇති කරන්න තරම් ශක්තිමත් වෙන මානසිකත්වයක් ගොඩනගන්න මදි. ඒ නිසා ඒවට ප්‍රවෘත්ති විපාක දෙනවා කියේ. ඒ කියන්නේ ඉපදුනාට පස්සේ විපාකයක් දෙන්න නිසා අර ජනක කර්මයක් කියන උපතක් ඇති කරවන්න. යම් කිසි දිනක සත්වේක වශයෙන් ගතක් හිතක් ගොඩනැගීමට අවශ්‍ය කරන මේ ක්‍රියාවිද්ධ පද්ධතිය ක්‍රියාත්මක කරලා මේ කේසලොම් නියදා සම්මාත්නහර ඇට ඇට විදුරු ආදී වශයෙන් පටන් ගත්ත මේ ඉන්ද්‍රිය පද්ධතියකින් යුක්තවන්නා වූ කයක් ගොඩනගලා දෙන්න. ඒ જાතිය බලයේ මදි. ඒ නිසා එහෙම ඒවා කරන්න නැතුව උපන් සත්වයාට විපාකස්කන්ධයක් වශයෙන් මොන හරි පොඩි පොඩි විපාක ඵල දෙන්න ඒවා හේතු වෙනවා. අන්න ඒවට හරි බලවත් එක තමයි ජවන් චිත්ත වීතියක තියෙන පස්වෙනි ජවනී චිත්ත වේග. හතර සහ පහ. ඒවැ තියෙනවා කතා කිරීමේ බලය සහ ක්‍රියා කිරීමේ බලයක්. ඒ නිසා ඒවෙන් හටගන්න ශක්තිය මතු අද්භවක කවදාහරි ඵල දෙන්න හේතු වෙනා වූ කර්ම වේගයක් නිපදවන. හරි ගැඹුරු පැත්තක් මේ ප්‍රශ්නේ ඇහුවට මේක විග්‍රහ කරනවා තේරෙනවද කියන එකයි මේ ප්‍රශ්නේ. ඉතින් මේ විපාක දීම සිදුවෙන කොහොමද මේ සිදුවන්නේ කියන එකයි අහන්නේ. ඕන ඔය ක්‍රමීතයි සිද්ධ වෙන්නේ. මේ හතම එකට ඔක්කොම එක જાති විපාක කියන දෙන්නේ නැහැ. හතර පහ කියන මේ චිත්තක්ෂණ දෙකක් තියෙනවා. මෙන්න මේ දෙකේ විපාකේ තමයි බොහෝ කොටම අනන්ත සංසාරී පවා යම් කිසි ජලක කර්මයක් හට ගන්නවා. හේතුකාරක වන බලේ නිපදවනවා. පළවෙනි එකයි හත්වෙනි එකයි අරගහා ඉතුරු මැද ටික ওই ජනක කර්මයක හතර පහ කියන ඒවා ජනක කර්ම බලේ ඇරින්න කවදා හරි ප්‍රවෘත්ති විපාකයක් හට ගන්නන්න පුළුවන්. ඒ කියන්නේ උපන් සත්‍යයකට විවිධාකාර දුක් වේදනා ඇති කරන හෝ සුඛ වේදනා ඇති කරන જાතියේ අවශ්‍ය අරමුණ වුණගස්සලා ඊට අවශ්‍ය කරන පරිසර හදලා දෙන්න ඒ වගේ දෙයකට හේතු වෙන්න පුළුවන් ඒවා. ඉතින් ඔබ දකින්නයි දැන් ජවන හතම එක විදිහට වැඩ කරන්නේ නේ. හරි ගැඹුරු විස්තරයක් මේ නම් කෙටියෙන් තේරුම් ගන්න මේක මේ ගැඹුරුයි. විතරේ මේක දැනගෙන තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ.